අවසරයි සයින්හන්ස, අපි ධර්ම දේශනාකරනකොට ප්‍රශ්න අහනකොට මිනිස්සු ගොඩක් මහනවා. දැන් මේ අපි එකැන ගිහි උදවිය කොච්චට පින්දහම් කරත් මරණකාලයේදී ඒ පින්දහම් මතක් වෙන්නේ නැතුව කරපු පාපකර්මයක් මොනවහරි මතක් වුණොත්න් ඒගොල්ලොන්ගේ ඊළඟ උපත පිළිබඳව ඒගොල්ලන්ට සැකයක් තියෙනවා, භයක් තියෙනවා. එතකොට සාමින්හන්ස, මේ චුතිසිතත් ඊළඟ ජීවිතයේ උපතත් කියන එකත් අතර තියෙන සම්බන්ධතාවය කොහොමද අපි විග්‍රහ කරගන්නේ?
ඔව්, ගොඩක් අයට තියෙන ගැටලුවක් මේ චුති චුතිය සහ එහෙම නැත්නම් මේ චුතියට ආසන්න කාලයේ මේ හිතට එන කරුණු අනුව ඊළඟ ජීවිතයට ඒක බලපාන ආකාරය, ඊළඟ ජීවිතය සකස් වෙනවද? එතකොට සමහර අය හිතන් ඉන්නවා මේ චුතිසිතට මොකක් හරි චුතිසිතක් ඒ පවක් හරි පිනක් හරි කරපු දෙයක් චුතිසිතට එළඹෙලා ඒ එළඹෙන දේ තමයි ඊට පස්සේ ඊළඟ ජීවිතයේ ඒක තමයි උපත සකස් වෙන්නේ, ඒක ගොඩාක් බලපෑමක් සිද්ධ කරනවා කියන. ඉතින් ඇත්තටම හැබැයි අපි දැන් සූත්‍ර පිටකේ පරිශීලනය කරනකොට බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාක ගැන දේශනා කරන අවස්ථාවල ඒ සඳහා කියපු නොයෙක් සූත්‍ර හම්බෙනවා. නමුත් ඒ බොහෝ සූත්‍රවල මේ චුත්තිය ගැන එතරම්ම චුත්ති අවස්ථාව ගැන අපි හිතන තරම් මේ ඊළඟ උපත සඳහා සම්බන්ධයක් දීලා නැහැ. බුදුරන් වහන්සේ දැන් නොයෙක් සූත්‍රවල කියන්නේ යමෙක් සතුන් මරලා හොරකම් කරලා එතකොට පරුසවක් පිසුනා බස් කියලා මේ වගේ අනික් අයට හිංසා කරලා අපහාස කරලා ඒ පව්කම් පැත්තෙන් ගත්තොත් ඒ වගේ ඒ කර්ම කරලා ඒවා රැස් කරලා ඒ නිසා මේ පුද්ගලයා දුගතියේ ඉපදුනා කියලා සඳහන් වෙන සූත්‍ර බොහෝ තියෙනවා. ඒ වගේම මේ සතුන් මැරීමෙන් වෙන් වෙලා සුචරිතයේ ඇදිලා සොරකමෙන් වෙන් වෙලා සීලයක පිහිටලා එහෙම නැත්නම් දානය නිසා ඒ වගේ ඒ පින්දහම් කටයුතු සිද්ධ කරලා සුගතියේ ඉපදුනා කියන සූත්‍ර බොහෝමයක් තියෙනවා. ඉතින් මේ සූත්‍රවල ඒ කියන්නේ මේ කර්මය නිසා මේ විපාකය ලැබුවා කියනවා මිසක මේ කර්මයක් කරලා ඊට පස්සේ ආයි ඒක මරණාසන්නෙදි හිතට එළඹිලා මේ ඊළඟ උපත ලැබුවා කියලා සඳහන් වෙන තැන් එහෙම සඳහන් වෙන තැනක් නෑ ඇත්තටම. දැන් අපි ගත්තොත් අර චූලකම්ම විභංග සූත්‍රයේදී, ඒ කියන්නේ මේක මජ්ක්‍ධිම නිකායේ මේ උපරිපන්නාස කියලා තියෙන්නේ, ඒකෙදී අර තරා මානවකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කොහොමද මේ කර්ම සහ ඒකේ බලපෑම කියන එක. කියන්නේ මේ ඒක කියනවා අර ඉදමානව ඒකච්චෝ ඉත්තිවා පුරුෂෝවා පානාතු පාටි හෝති ලුද්දෝ ලෝහිත පානි හත පහතේ නිවිට්ටෝ අදාය පන්නෝ පාන භූතේ සෝ තේන කම්මේන එවන් සමත්තේන එවන් සමාධින්නේන කායස බේදා පරම්මරණ පයින් දුග්ගතින් නිපාත නිරයන් උපපඤ්ජති. ඒ කියන්නේ මෙහි මානවකේ මේ එක්තරා ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි සතුන් මැරීමේ ඉඳලා ධර්ම ක්‍රියාවල ඉඳලා ලේ හැලීමේ ඉඳලා ඒකේ දැසගෙන ඉඳලා සතුන් කෙරෙහි දයාවක් නැතුව ගත කරලා ඔහු එම කර්මය සෝතේන කම්මේන එවං සමත්තේන එවං සමාධීන් මෙහෙම හොඳට මේක සමාදන් වෙලා ඒක මනවින් හුරු කරලා කායස බේදා පරම්මරණ අපායං දුග්ගති නිපාතං නිරයං උපපද්දති. ඔහුගේ කය බිඳී යාමෙන් මරණයෙන් පසුව දුග්ගති සංඛ්‍යාත අපායෙහි උපපත්ති වශයෙන් ලැබෙනවා කියලා. ඉතින් නොචේ. ඉතින් ඔහු එහෙම ඔහු ඒක නිසා ඒ කර්මය නිසා අපායේ නොයික දුනොත් ඉඳින් මනුස්සාත්ම භාවයකට යලි පැමිණෙනවා නම් යත්යත්ත පච්චාදායිත යම් යම් තැනක නැවත උපදිනවා නම් අපායකෝ හොති. අල්පායස ලැබෙන අපායක සංවර්ධනික අල්පායස ලැබීමට හේතු වෙනව අර කර්මය. පෙර කරපු ඒ සතුන් කෙරෙහි ඒ පිළිපන් ආකාරය. එතකොට මේකේ පාපේ පැත්තෙන්. එතකොට මේ චුතියක් ගැන නෙමෙයි මෙතන අදහස් වෙන්නේ මේ ඔහුගේ කර්මය නිසා විපාකයේ හැදුන හේතුඵල සම්බන්ධතාවයක් කියන්නේ. ඉතින් මට හිතෙනවා අර ගොඩක් අයට ඔය චුතිය සහ මේ චුතිසිතට චුතිසිතක් සහ ඒක නිසා ඊළඟ භවය කියන කාරණයට ගොඩක් වෙයි. ආර්බුද දහමේ තියෙනවනේ මේ ආසන්න කර්මය කියලා ගොඩක් අය ඉගෙනගෙන කුඩා කාලේ දහම් කාරණයක් ඉගෙන ගන්නවා. කර්මය ආකාර හතරකට බෙදලා ගාරුක කර්ම, ආචින්න කර්ම, ආසන්න කර්ම, කටත්තා කර්ම කියලා. ඒකේ අර ආසන්න කර්මය කියන එක ගැන තියෙන වැරදි හැඟීමක් වෙන්න ඕනේ. එහෙම ඇවිල්ලා කියනවා මේ චුතිසිතට අනුරූප උත්පත්තියක් ලැබෙනවා කියන එක. දැන් ගාරුක කර්මය කියලා කියන්නේ යානන්තරීය පාප කර්ම. කුසල පක්ෂයෙන් ගත්තොත් ඔය ධ්‍යාන හුරු කරපු ධ්‍යාන නිසා ඒ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියන එක ඒක කුසල පැත්ත. පංචානන්තරීය පාප කර්ම අකුසල පැත්තෙන් ගාරුක කර්ම වෙනවා. ඊට පස්සේ ආචින්න කර්ම කියන්නේ මුළු ජීවිතේම එක ආකාරයක කුසලයක් හුරු කරා නම් ඒකට ඒ හුරු කරපු කුසලය අපි හිතමු සීලයක් රකින්නවා, සතුන් මැරීමෙන් ඉඳලා ඉන්නවා, එහෙම එකම ආකාරයේ කුසලයක් දිගටම හුරු කරපු එකක්, එක්තරා ආකාරයක දානයක් දිගටම දාන වෙනවා. ඒ හුරු කරපු එක මෛත්‍රී භාවනා දිගටම හුරු කරන ඒ වගේ දෙයක් බලපාලා උපත සකස් වෙනවා කියලා මේ අර්ථ කථාචාරින් වහන්සේලා මේ කර්මයේ විපාක අනුව ගොනු කරපු විපාක දෙන බලවත් භාවය අනුව ගොනු කරපු ආකාරයක් තියෙනවා, හතර ආකාරයක්. එතකොට ඒකෙන් ගාරුක කර්මය තමයි මුලින්ම යමෙකුට කියනවා නම් ඉදිරිපත් වෙන්නේ ඊළඟ භවයේ උපපත්තිය සඳහා. ඒක නැත්තම් ඊට පස්සේ දක්වලා තියෙන්නේ ආචින්න කර්මය ඒ සහ ආසන්න කර්මය කියන එක. ඉතින් ආසන්න
කර්මය
කටත්තා කර්මය කියන්නේ දැන් මෙයා මරණාසන්න කාලේ එහෙම අර ගරුක කර්මයකුත් මේ ජීවිතය තුළ සිද්ධ වෙලා නැත්තම්, ආචින්න කර්මයකුත් නැත්තම්, ආසන්න කර්මයකුත් නැත්තම් මේ වෙන කවදා හරි කරපු සංසාරේ කරපු කර්මය ඉදිරිපත් වෙන්න පුළුවන් ඊළඟ භවයේ උපත සඳහා කියන එක තමයි. ඒතර මේකත් මේ ත්‍රිපිටකේ නෙමෙයි තියන්නේ, මේ ඒ ත්‍රිපිටකේ කර්ම සලකලා බලලා මේ අර්ථකථාවේ තමයි මෙහෙම කර්මයේ බලවත් භාවය ගැන පෙන්නලා දෙන්න සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් කියලා තියෙන්නේ මේ ආසන්න කර්මය කියලා ගන්න මේ අන්තිමම චුතිසිතක් නෙමෙයි. මේ කියන්නේ මරණාසන්න කාලයේදී එයාගේ හිතේ එයා කර්මින් තිබු එයාගේ හිතේ ඇතිවෙමින් තිබු චේතනාව. උදාහරණයක් ලෙස අරගත්තොත් අර එක්තරා කාන්තාව බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කහපාට මල් වගේක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතු නිදන් කරලා තියෙන සෑයට වළින් යන්නේ. අතරමඟදී එයාව මේ එළදෙනක් ඇහැලා මරනවා. මොකද මෙයාගේ හිත තිබ්බෙම අර සෑය ගැන හිතෙන්. මේ පාරේ එන සතාට පෙවුන්නේ නැහැ ඒක නිසා. ඉතින් හිත බොහොම ප්‍රසාදයෙන් දැන් මල්ටිකාරගෙන යන්නේ මේ පූජා කරන්න. මොකද උනේ එතනම මැරුණා. ඒ වෙලාවෙම සක්‍ර ළඟ මහා ආශ්චර්යවත් ඇති දෙව්දුවක් වශයෙන් උප්පත්ති ලැබුණා. දැන් එතන පේනවා මේ ආසන්න කර්මයක් තමයි එතන සිද්ධ වුනේ. ඒ වගේම වෙන්න පුළුවන් යුද්ධයක. යුද්ධයකදී මිනිස්සු එකිනෙකාට ගහමරා ගන්නවා. උන්ගේ සිත තියෙන්නම අනිකෙකු මරන්නේ. ඉතින් අපි අභිධර්මයේ විදිහට ගත්තාම කියන චුතිසිත නෙමෙයි මෙතන අර මරණාසන්න කාලේ ඔහුගේ හිත පිහිටවලා තිබ්බේ මොකක් මතද කියන එක. ඒ වගේ දෙයකට තමයි ආසන්න කර්මය කියලා කියන්නේ. ඇත්තටම ගත්තොත් චුතිසිත කියලා කියන්නේ චුතිසිත කියලා අපි අභිධර්මයේදී සඳහන් කරන්නේ මේ ඒකට නෙමෙයි. චුතිසිත කියන එක ඇත්තටම විපාක වශයෙන් ඇතිවන හිතක්. දැන් අපිට ඇතිවන හිතේ ආකාර අපිට බෙදන්න පුළුවන් තුනකට. අභිධර්මයේ බෙදලා තියෙනවා කුසල සිතුවිලි, අකුසල සිතුවිලි සහ අභ්‍යාකට සිතුවිලි කියලා. කුසල සිතුවිලි කියන්නේ ඔය වගේ මේ යම්කිසි කුසල හැඟීමක් තියෙන මෛත්‍රී, කරුණා, මුදිතා ඒ වගේ එහෙම නැත්නම් විපස්සනා නුවණක් තියෙන දන් දෙන අවස්ථාවක ඇති වෙන සිතුවිලි වලට කියන කුසල සිතුවිලි. සීලයක් රකින්න සිතුවිලි කුසල සිතුවිලි. අකුසල සිතුවිලි කියන්නේ සතුන් මරණ, ඒ හොරකම් කරන සිතුවිලි, එතකොට ඊර්ෂ්‍යා කරන සිතුවිලි, ක්‍රෝධ වෛරය වගේ සිතුවිලි, ලෝභ සහගත සිතුවිලි, ඒ වගේ සිතුවිලි කියනවා අකුසල සිතුවිලි. ඊට පස්සේ තියෙනවා විපාක වශයෙන් මේ අභ්‍යකට සිතුවිලි කියලා, ඒ දෙකටම අයත් නොවන කොටසක් සත්‍යයකට ඇති වෙන්න පුළුවන්. ඒ අභ්‍යකට කියන කොටසය දෙකට බෙදලා තියෙනවා. දෙකට බෙදෙනවා ක්‍රියා සිතුවිලි සහ විපාක සිතුවිලි කියන. ඒ කියන්නේ සත්‍යයන්ට තියෙනවා ඒ එදිනෙදා ජීවිතේ ක්‍රියාත්මක වීමක් වශයෙන්, ඒවා කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි විපාකත් නෙමෙයි, එදිනෙදා ක්‍රියාත්මක වෙද්දී ඇතිවන සිතුවිලි සමූහයක්, ඒවට කියනවා ක්‍රියා සිතුවිලි කියලා. තවත් කොටසක් තියෙනවා ඊළඟට විපාක සිතුවිලි. ඒ කියන්නේ අභ්‍යකට කියන කොටස දෙකට බෙදෙනවා, ක්‍රියා සිතුවිලි සහ විපාක සිතුවිලි. අන්නේ විපාක සිතුවිලි කියලා අපි උදාහරණ වලට කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඒවැ අර එක ඒ මොහොතක ඇති වෙන සිත විපාක සිත. ඊට අමතරව තවත් ඒ විපාක සිතුවිලි විවිධ ආකාරයේ ඇති වෙන සත්‍යයකට. ඔය සත්‍යයගේ ඇති වෙන භවංග සිත කියලා කියන්නේ විපාක වශයෙන් ඇති වෙන සිත. කියන්නේ අතීත කර්මයක බලපෑම විශේෂයෙන් ඉවහල් වෙනවා මේ විපාක සිත කියන ඒවා සකස් වෙන්නේ. එතකොට ප්‍රතිසන්දි සිත ගත්ත විපාක සිත. භවංග සිත කියලා ඔය අපේ ප්‍රകൃති සාමාන්‍ය සිතුවිලි මේ එදිනදා ජීවිතයේ ඇති වෙන සිතුවිලි වලින් අතමි නැති වෙලාවට ඇති වෙන සිතට අපි කියන්නේ භවංග සිත කියලා. ඒක එක ධාරාවක් වශයෙන් විශේෂයෙන් ඔය ගැඹුරු නින්දෙලි වගේ ඇති වෙනවා. ඒක භවංග සිත කියලා අපි කියන්නේ. එකක් නෙමෙයි, නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ඇති වෙන සිතක් තියෙනවා භවංග සිත කියලා. එතකොට ඒ භවංග කියලා කියන්නේ ඒක භවයේ යාගේ මූලික අංගය වන නිසා. ඒ භවංග සිත කවද හරි භවංග සිත පවතින්නේ අතීත කර්මයේ බලපෑමනේ. එතකොට අතීත කර්මයේ බලපෑම යම් කාලයක දුර්වල වේගන එනකොට තවදුරටත් ඒකේ ශක්තිය නැත්තම් මේ භවංග සිත උපද්දවන්නේ. එතකොට වෙන්නේ භවංග සිත යම් මොහොතකදී සිඳී යන. සිඳී යන අතරේ අන්නේ සිඳී යනකොට ඒ සිඳී යනකොට ඒකේ අවසාන සිතට ඒකට අපි නමක් දාලා තියෙනවා චුති සිත කියලා. එතකොට ඒ චුතිසිතට අනතුරුව තමයි ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දිසිත එන්නේ. එතකොට ප්‍රතිසන්නම් ජීවිතයක ගත්තොත් ප්‍රතිසන්දිසිතත්, ඒ අතරේ ඇතිවන භවංග සිතුත්, අවසාන සිත වන චුතිසිතත් මේ ඔක්කම විපාක වශයෙන් අතීත කර්මයක මේ ජීවිතයේ උපත ලබන්න මූලික වුණු කර්මයේට අනුව සැකසුණු සිද්ධාමයක්. ඒක භවංග සිතේ අතරින් පතර තමයි අපි එදිනෙදා ජීවිතයේ ජීවත් වෙන සිතුවිලි ඇති වෙන්නේ. ඊට වඩා ප්‍රබල බලවත් කුසල හෝ අකුසල සිතුවිලි. ක්‍රියා සිතුවිලිත් ඇති වෙනවා භවංග නැති වෙලාවට. එක සිතක් නැක විට පවතින්නේ. එතකොට අර චුති සිත කියන එක විපාකයක් මිසක ඒකෙන් අලුත් කර්මයක් රැස් කරන්නේ නැහැ. ඒකෙන් රැස් කරන්නේ නැහැ. ඒක විපාකයක්, අතීත දෙයක විපාකයක්. එතකොට මරණාසන්න කාලයේදී ආසන්න කර්මය කියලා ගන්නේ අර තුතිසිත නෙමෙයි, ඊට පෙර ආතු ඊට ආසන්න මොහොතක ඇති වුණා වූ සිතකට හෝ සිතුවිලි දාමයකට යම් දෙයක් හිතන යම් දෙයක් කරෙහි, ඒ කියන අකුසලයක් වේවා කුසලයක් වේවා, කියන්නේ ඒක බලවත් වෙලා යාවි ඊළඟ ජීවිතේ උපත ලබන්න පුළුවන්. ඒ කියන්නේ ගාරුක කර්මයක් එළඹ සිටින්නේ නැත්තම්, ආසන්න ආචින්න කර්මයකුත් නැත්තම්, ඒ කියන්නේ හුරු පුරුදු කරපු කුසල හෝ අකුසල කර්මයකුත් නැත්තම්, සමහරට හුරු පුරුදු කරපු එකකට වඩා මේ ආසන්න කර්මය බලවත් වෙන්න පුළුවන්. ආයාස කරනවා ආසන්න කර්මය මත ඒක තීරණය වෙනවා. ඉතින් ඒ තුනම නැත්තම් ඊළඟට අපි කියනවා කටත්තා කර්මයක් එළඹ සිටිනවා කියලා. එතකොට ආසන්න කර්මයත් අර වෙන කර්ම වගේම කර්මයක් තමයි. ඒක ආසන්න කියලා ගත්තේ අර චුතිසිතට සාපේක්ෂව මරණාසන්නයේදී සිද්ධ වෙච්ච නිසා. ඉතින් ඕක නිසා තමයි අර මේ එහෙම නැතුව මේ චුතිසිත නිසා උපත්ති සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොහෙදිවත් කියලා නැහැ. එහෙම නැත්තම් අපි යම් කර්මයක් කළාම ඒක ඒ කර්මය අපිට අවසාන මොහොතේ අනිවාර්යයෙන්ම මතක් වෙලා ඒක මතක් වෙලා ඊළඟ උපත සකස් වෙනවා කියලා එහෙමත් කියලා නෑ. සූත්‍ර පිටකේවත් අභිධර්ම පිටකේවත් කියලා නෑ. දැන් හිතන්න අපි කවුරු හරි ආනන්තරී පාප කර්ම කරනවා, තම මව් මරනවා, පියා මරනවා. එතකොට එයා මරණාසන්න කාලේ එයාට ඒ කාරණේ මතක් වුණත් නැතත් එයා ඊළඟ උපත අනිවාර්යයෙන්ම අපායේ ලබනවා. ඒකට ඒ ඊළඟ උපත අපායේ ලබන්න ප්‍රධාන කාරණේ වුණේ එයාගේ වෛරයෙන් ද්වේෂයෙන් තමන්ගේ අම්මා හෝ තාත්තා හෝ මරපු අවස්ථාවේ ඇති වුණු ඒ බලවත් චේතනාව. මරණාසන්න කාලේදී මිනිහෙකුගේ හරි සත්වයෙකුගේ හරි සිත බොහොම දුර්වලයි. එතකොට ඒ වෙලාවෙත් හැබැයි අතීතයේ කරපු කීපු දේවල් මතක් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක මතක් වීම මාත්‍රයක් පමණයි. ප්‍රධාන කාරණේ මොකක්ද? අතීතයේ ආයේ කර්මය සිද්ධ කරද්දී කොච්චර බලවත් ඒ කර්මය සිද්ධ කළාද නැද්ද කියන එක. ඒක තමයි බලේ තියෙන ඊළඟ උපත දෙන්නේ. එතකොට ඒ වගේම තමයි ආචින්න කර්මයක්. හරි වෙන මොකක් හරි ජීවිතේ කරපු බලවත් කර්මයක්. කියන්නේ ගාරුක කර්මයක් නොවන තවත් බලවත් කර්ම තියෙනවනේ. එතකොට අපි හිතමු පොඩ්ඩ රහතන් වහන්සේ කෙනෙක්ට දානයක් දුන්නු කියලා. ඉතින් ඒ කර්මයේ බලවත්භාවය අනුව විපාක දෙනවා මිසක් ඒක ඔහුට මරණාසන්න මොහොතේ සිහිපත් වෙන්න ඕනේ කියලා කතාවක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපි යම් කාලයක මරණාසන්න අවස්ථාවට ආවා කියලා. මරණාසන්න අපි හිතමු කායිකව බොහොම දැන් දුර්වල වෙලා ඇගේ රස්නෙහිම බොහොම අඩු කායක ක්‍රියාවලිය බොහොම දුර්වලයි. එතකොට බොහෝ විට වෙන්න පුළුවන් දෙයක් තමයි අපි මේ පංච ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න එක අඩුයි බොහෝ වෙලාවට ලෙඩ ඇඳක ඉන්නේ. එතකොට බොහෝ විට අතීතයේ කරපු කියපු දේවල් තමයි දැන් මතක් වෙන අවස්ථා එන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙලාවේ තමන්ගේ මේ ජීවිතයට අදාළව භවංග සිත දුර්වල වේගන යන්නේ. දුර්වල වේගන යන්නේ එතකොට ඊළඟ ජීවිතයේ උප්පත ලබන්න හේතු වෙන කර්මය දැන් විපාක දෙන්නට අරඳින වෙලාව. අරඳින වෙලාව. එතකොට ඒ කර්මය දැන් එළඹ සිටිනවා නම් විපාක දෙන්න දැන් වෙන්න පුළුවන් කාරණයක් තමයි අර දැන් විපාක ඒ විපාක වශයෙන් ඇතිවන සිතේ ආකාරයේ මේ ජීවිතේදීම දැන් ටිකක් පේන්නට පුළුවන්. දැන් අපි හිතමු අපායේ විපාක දෙන කර්මයක් නම් දැන් එළඹ සිටින්නේ දැන් මෙයාට අපාය නිමිති පහළ වෙන්නට පුළුවන්. අපාය ගිනි දැල් පේන්න පුළුවන්. ඒ යමපල්ල පේන්නට පුළුවන්. මොකද අර දැන් මේ ජීවිතේ භවංගේ දැන් දුර්වලයි. දැන් අර ජීවිතේ විපාකේ ඉස්මතු වෙන්න දඟලන වෙලා. ඒක නිසා දැන් මේ මැරෙන්න ඉතාම සුළු මොහොතකට කලින් සමහර විට අරකේ නිමිති පේන්නට පුළුවන්. ඉතින් ඒකට තමයි පසු කාලීන මේ අර්ථ කතාවල කිව්වේ ඔය ඒ පේන ආකාර තුනක් තියෙනවා කියලා. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒ කරපු කර්මය මතක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කර්මය කරන්න යොදාගත්ත උපකරණයක්. ඒකට අපි කියනවා කම්ම නිමිත්ත. කම්ම නිමිත්ත හිතට එළඹ සිටින්න පුළුවන්. එහෙම නැත්නම් උපදින තැන ඒ යම් උපදින තැන පරිසරයේ දෙයක් පේන්න පුළුවන්. ඒකට කියනවා ගති නිමිත්ත කියලා. ඉතින් ඒක මේ බුද්ධ දේශනාවේ නැහැ ත්‍රිපිටකයේ. හැබැයි ඒක වෙන්න බැරි කමකුත් නැහැ. ඒක අපි ওই නොයෙකුත් කතා අහනකොට අහලා තියෙනවා. බෝසත්යන් වහන්සේට වරක් අවසාන මොහොතේ ඒ අපාය නිමිති පහළ වුණා එක්තරා භවයකදී කියලා සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා. සමහර මිනිස්සු දැන් බොහොම සත්තු මරපු මිනිස්සු, ඌර මරපු මිනිස්සු, ඌර වගේ අන්තිම මොහොතේ කෑ ගහනවා. ඒ වගේ සමහර මිනිස්සුන්ට එක එක ඒ යන ලෝකවල නිමිති පේනවා. ඒවා අපි අහලා තියෙනවානේ. ඉතින් ඒකේට කාරණයක් තියෙනවා. මොකද අර කර්මයේ විපාක දෙන්න එන්නේ. එතකොට ඒකේ නිමිති පේන්න පුළුවන් අනිවාර්යෙන්. තමන්ගේ භවංගේ අනික් අතට දුර්වල වෙගෙන ඉන්නේ. තමන්ගේ මේ ශරීරයයි මේ භවංග සිතයි. ඉතින් ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ දුර්වල අවස්ථාවක අපිට යමක් මතක් වුණාට අපි කිව යුතු නෑ ඒක නිසා උත්පත්තිය ලැබුවා කියලා. මේක දැන් දුර්වල හිතක් මතක් වීම මාත්‍රයක් විතරයි. උත්පත්තිය ලැබුවේ පෙර යම් දවසක කර්මය කළා නම් ඒක නිසා. ඉතින් ඒක නිසා අපි මේ ජීවිත කාලය තුළ යම් හොඳ කර්ම සමුදායක් කරනා නම් අපිට හිතන්න තියෙන්නේ ඒකේ විපාකයක් යම් ආකාරයකට යම් වෙලාවක සකස් වෙනකොට ඒකාන්තයෙන් මේක සැපදායකයි. හිතේ සුව පිණිසමයි පවතින්නේ. අකුසලයක් යම් කිසි කාලයක කරනා නම් ඒකේ විපාකය අහිතකරයි. ඒක අහිත පිණිසයි පවතින්නේ. ඒ ආකාරයට බැලුවහම අපිට මේ අන්තිම මොහොතක් ගැන බය වෙන්න දෙයක් නැහැ. අවදාන. මේකෙන් මේ අන්තිම මොහොත කතාවෙන් වෙලා තියෙනවා ටිකක් අර හොඳ පින් කරගත්ත මිනිස්සු බය වෙනවා. තමන්ට මේ අන්තිම මොහොත මොන හිතක් තියෙද කියලා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අනිත් එක තමයි සමහර පව් කරගත්තු මිනිස්සු හිතනවා අන්තිම මොහොතේ මොකක් හරි කරලා හිත හදාගෙන හොඳ උපතක් ලබා ගන්න පුළුවන් කියලා. ඔවුන් අනවශ්‍ය මේ කියන්නේ මේ තමක්සි ආරක්ෂිත බවක් ඒ තුලින් ලැබෙයි කියන හිතන. ඉතින් ඒ දෙයාකාරයෙන්ම ඒ පුද්ගලයන්ට අනර්ථය පිණිස පවතින්නේ. ඉතින් එහෙම නැතුව කර්මයක විපාකයක් හොඳ කර්මයක හොඳ විපාක තියෙනවා. නරක කර්මයේ නරක විපාක තියෙනවා. අපි අයින්ට ওই ප්‍රශ්නේ වෙන්නේ අපි අර පුද්ගල විදිහට මේ සසර ගමන හිතනකොට ආත්ම සංකල්පයේ තුලින් මම කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා හොඳ කර්ම කළා, එයා නරක කර්ම කරා. ඒ ආකාරයට මට මම දැන් ඊළඟ ජීවිතේ උපදිනවා. මම ඒව විපාක ලබනවා කියන නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කර්ම විපාක දේශනා කරන්නේ හේතුඵල නියමයට. පුද්ගල නියමයකින් නෙමෙයි. ඒ අපි මේ කර්ම විපාක හිතා ගන්න මනම් හොඳයි පුද්ගලත්වයකින් තොරව කර්මයේ සහ විපාකයේ හැටියට. මොකද යම් කර්මයක් කරන වෙලාවක කර්මයේම තමයි ඒ පුද්ගල. කර්මයට පරිබාහිරව අමුතුවෙන් පුද්ගලෙක් පනවන්නට බෑ. ඉතින් පැටලෙයිලට එක හේතුවක් තමයි මේ පුද්ගල අනුබද්ධව කර්ම සහ විපාක තේරුම් ගන්න උත්සාහ දරන එක.
ස්වාමීන් වහන්සේ ඒ උරාට මේ මහා කම්ම විභංග සූත්‍රයේ මේ විදිහට කාරණයක් කියනවා නේද? මේ පව් කරපු කට්ටිය අන්තිම කාලේ දැන් මුළු ජීවිතේම යම් යම් අවස්ථාවලදී පව් කරත් අන්තිම කාලයේදී පින් සිතුවිල්ලක් මතු වුණොත් එයා දිව්‍ය ලෝකයේ සුගති උත්පත්තිය ලැබීමත් කොච්චර ජීවිතේ පින්දහම් කරත් අන්තිම මොහොතේදී පාප කර්මයක් සිහි වුණොත් අපාය උත්පත්ති ලැබීමක් ගැන සඳහන් වෙනවා. ඒක දැන් ස්වාමීන් වහන්සේ මේ කියපු දේශනාවලට කොහොමද ගැලපෙන්නේ?
ඒක මෙහෙමයි. දැන් ඒ සූත්‍රයේ කියන්නේ අර හතර ආකාරයක් විස්තර කරනවානේ. ඒ කියන්නේ පව්කම් කරලා සමහර අය ඉන්නවා දිව්‍ය ලෝකයේ, මේ දිව්‍ය ලෝකෙත් යනවා සමහර අය ඉන්නවා දුගතියෙත් යනවා. පින්දහම් කරලා දිව්‍ය ලෝකෙත් යනවා සුගතියෙත් යනවා. ඒ සූත්‍රයේදී තව මරණාසන්න කාලේ කතා කාරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ සූත්‍රය වෙන්නේ මෙහෙමයි. ඒ සූත්‍රයේදී ඒ කියන්නේ සමහර දිවස් තියෙන අතීත හිටිය තාපසවරු දැකලා තියෙනවා යමෙක් පව්කම් කරමින් මේ සතුන් මරමින් හොරකම් කරමින් මිත්‍යා දෘෂ්ටියක සමාදන් වෙලා කටයුතු කරනවා. එයා ඒ පසු කාලෙක දකින්න ලැබෙන අර දිවස් තියෙන තාපසතුමාට මෙයා අපාගත වෙලා අපාය උපදිලා ඉන්නවා. දුගතියක උපදිලා ඉන්නවා. ඉතින් ඒ තාපස්තුමා ඊට පස්සේ ජන සමාජය තුළ ප්‍රකාශ කරනවා මම මෙහෙම පව්කම් කරන පුද්ගලයෙක් දැක්කා. පසු කාලයක යා දුගතිය උපදිලත් හිටියා. ඉතින් ඒකාන්තයෙන්ම මේ පවෙහි විපාකයක් තියෙනවා. ඒකේ අහිතක් පිණිස පවතින්නේ කියලා ඔහු ප්‍රකාශ කරනවා. හැබැයි තව තාපස කෙනෙක් දකිනවා අර පව්කම් කරගෙන හිටපු එක්කෙනා පසු කාලයක දකිනවා සුගතිය උපදිලා. එතකොට ඒ තාපසතුමා තීරණය කරනවා මේ පව කියලා දෙයක් නැහැ. මේක කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම මම දැක්කා ඒකාන්තයෙන්ම මගේ විශිෂ්ට ඥාණයෙන් මෙයා සුගතිය උපදිලා හිටියා. ඉතින් හැමෝම ඒකෙන් ඔහු තීරණය කරනවා මේ සියලු පව්කම් වල ප්‍රශ්නයක් නැහැ කියලා. සව කොටසක් ඉන්නවා මෙහෙම හොඳ වැඩ සුචරිතය දිලා ඉන්න බව දකිනවා එක්තරා තාපසවරු. ඒ අය මරණින් මත්තේ ওই වගේම දකිනවා හොඳ නරක තැන්වල ඉපදිලා. ඉතින් ඒක හොඳ කරලා හොඳ තැනක ඉපදුණු දැක්කහම ඒක සමාජයේ ප්‍රකාශ කරනවා මෙහෙම මම ඒකාන්තයෙන්ම දැක්කා මේ හොඳ වැඩවල විපාකයක් තියෙනවා, ඒ වැරැද්දක් තියෙනවා, මේ හොඳ වැඩ කරපු පුද්ගලයා මම දැක්කා සුගතිය උපදිලා ඉන්නේ කියලා ඒ තාපසතුමා ප්‍රකාශ කරනවා. හැබැයි ඊළඟට දකිනවා සමහර අවස්ථාවල හොඳ වැඩ කරලා මේ නරක තැනක ඉපදිලා. එතකොට ඒ තාපසතුමා කියනවා මේ සුචරිතයේ කිසි අර්ථයක් නැහැ. මෙච්චර හොඳ වැඩ කළත් මේ පුද්ගලයා මෙන්න ඊළඟ භවයේ නරක තැනක ඉපදිලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ දැක්ක හතරම ඒ තාපසවරු දැක්කදී හරි. හොඳ වැඩ කරමින් ඉන්න බවක් දැක්ක, නරක වැඩ කරමින් ඉන්න බවක් දැක්ක. එයා ඉපදුණු තැන් දෙකක් දැක්ක, තැන් හතරක් දැක්ක, ඒවත් හරි. හැබැයි ඔවුන් ආපු ඒ ඔවුන් ඒ ප්‍රතිඵලයන් මේ විශ්ලේෂණය කරගත් ආකාරය, ඒවා සම්බන්ධ කරගත් ආකාරය තමයි දෝෂ තියෙන්නේ. ඒක බුදුරන් වහන්සේ ඒ සූත්‍රය පෙන්නලා දෙනවා.
යම් පුද්ගලයෙක් මෙහෙම සතුන් මරමින් හොරකම් කරමින් මිත්‍යා දෘෂ්ටියක ඉඳලා ඒ වගේ පව්කම් සිද්ධ කරමින් ඒ පවේ පැත්තේ ඉඳලා ඔහු කය බිඳී මරණයෙන් මැත්තේ දුගතියේ උපදුනාන ඒකට කාරණේ තමයි කියනවා සමහරට මෙන්න මෙහෙම වෙන්න මෙහෙම වෙනවා කියන එක කියන්නේ පුබ්බේ වාසතං කතං හෝති පාපකං දුක් වේදනිය පච්චා වාසතං කතං හෝති පාපකම්මං දුක් වේදනිය ඒ අර්ථ අපසතුමා දැක්ක කාලෙට පෙර හෝ පසු ඔහු පව්කම් කරමින් දුක් විඳිය යුතු දේවල් කරමින් සිටියා වෙන්නට පුළුවන් පුබ්බේ වා තස්ස කතං කතං හෝති පාව හෝ කියලා කියන්නේ කියන්නේ පෙර හෝ පසු පච්චාවා ඒ වගේම කියනවා මරණ කාලේ වාස හොති මිච්ඡා දිට්ඨි සමත්තා සමාදින්න මරණ කාලේ කියලා මෙතන තියෙන්නේ මරණාසන්න කාලේ හෝ ඔහු මිත්‍යා දෘෂ්ටි තවදුරටත් සමාදන් වෙලා ඒක හොඳටම ඒකේ වැදගෙන සිටියා වෙන්නට පුළුවන් තේන සෝකායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනේ පාතන් නිරයන් උපපජ්ජති ඒ නිසා ඔහු මරණයෙන් මතු කය බිඳීමෙන් නිරේ අපාය උපත ලැබුවයි කියලා එතකොට යංචකෝසෝ ඉදපානාතපාති හෝති අදින්නාදාය මිච්ඡා දිට්ඨි තස දිට්ඨේව ධම්මේ විපාකම් පටිසංවේදී උපපජ්ජේව අපරේ පරියේ අපරේව පරියයි ඔහු යම් අර සතුන් මරමින් හොරකම් කරමින් මේ පපේ බැසගෙන ගත කළාද ඔහුට ඒක විපාක මේ දිටු දෙහිමියම හෝ එහෙම නැත්නම් ඊළඟ ජීවිතයක හෝ එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක හෝ ලැබෙන්න පුළුවන්. ඒතර මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ අර තාපසතුමා දැක්කනේ පවෙහි ගැලුණු පුද්ගලයා පස්සේ අපාය උපදිලා ඉන්නවා. නමුත් ඒ ඔහු ඒ පවෙහි ගැලිලා හිටිය නිසාම නොවේ. ඒ කියන්නේ ඒ කාරණය මුල් කරගෙන ඒ විපාකයක් වශයෙන් නොවෙන්න පුළුවන්. සමහරට ඊට පෙර කළා වූ කර්මය පලිසන්දීල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තාපසතුමා දැක්ක කාලෙට පස්සේ ඔහු කරපු බරපතල අකුසලයක් මුල්වා වෙන්න පුළුවන්. අකුසලවලත් එක එක ඒවා තියෙනවනේ බලවත් දුබල. එහෙමත් නැත්නම් ඔහු අර මේ දුගතිය ඉපදිලා ඉන්නේ ඊළඟ ජීවිතයේ ඔහු අවසාන කාලේ මරණ කාලේ ඔහු මිත්‍යා දෘෂ්ටිගතව දැඩි ලෙස දෘෂ්ටිගතව ඒක සමාදන් වෙලා හිටපු නිසා. එතකොට මේක චුතිසිතයක් ගැන කියන්නේ මේ කියන්නේ මරණ කාලේ ඔහු මිත්‍යා දෘෂ්ටි සහිතව හිටියාවෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට අර මේ හතරෙන් ඒ කියන්නේ එක්වර පව්කම් කරපු තාපසතුමා දැක්ක කාලේ වෙන්න පුළුවන් ඊට පෙරත් වෙන්න පුළුවන් ඊට පසුවත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මරණ කාලේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච හින්දා ඔහු අර දුගතියක උපන්න. එතනත් ඒ චුතිසිතක් ගැන කියන්නේ නෙමෙයි. දෙවෙනි පුද්ගලයාටත් එහෙමයි කියන්නේ මේ ඒ දෙවෙනි පුද්ගලයාගේත් ওই විදිහටම මේ මරණ කාලයක් ගැන කියවෙනවා. ඒ කියන්නේ අර පින්ක දහම් කරපු එක්කෙනත් තාපසතුමා දකින්නවා. හැබැයි එයා සමහරට මරණ කාලේ එයා මිත්‍යා දෘෂ්ටියක් සමාදන් වෙන්න පුළුවන්. කාගේ හරි ඒ අසත්පුරුෂයෙක්ගේ අසුර ලැබලා එයා අර මුළු ජීවිතේ පුරාට පින් දහම් කරගත්ත. හැබැයි මරණාසන්න කාලෙද මිත්‍යා දෘෂ්ටියක සමාදන් වුණා. ඒක නිසා එයා දුගතිය උපදිනවා. ඉතින් ඒ එයායි සමාදන් වෙච්ච මිත්‍යා දෘෂ්ටිය ඒක යාට අවසානයේ කර්මයක් බවට තමයි පත් වෙන්නේ. ඉතින් අන්න ඒකට කියන්න පුළුවන් ඒතකොට අපිට මොන කර්මයක්? ආසන්න කර්මයක් කියලා කියන්නේ. ඒකත් ඉතින් වෙනදා කරා වගේම කර්මයක් තමයි. ඒතකොට ඒ ආසන්න කර්මෙත් ඇත්තට අපේ බලපෑමක් තියෙනවා. හැබැයි ඒක බහුල يعني ඒකම නෙමෙයි කාරණේ. අර පෙර කළා වූ ඕන කර්මයක් වෙන්නට පුළුවන්. දැන් අර ඔක පරිච්ඡම්පාද පාළියේ තියෙන වැදගත් තැන මොකද උපාදාන පච්චෝ භවෝ කියලා. භවය අපි දෙආකාරයක් දක්වනවා. කර්ම භවය සහ උපපත්ති භවය කියලා. උපපත්ති භවය කියන්නේ මේ වගේ අලුත් ප්‍රතිසන්දියකදී ඇතිවන යාට උපදීන් වශයෙන් ඇතිවන යාගේ ඒ නාම රූප ටික. විපාක වශයෙන් ඇතිවන සිතුවිලි තමයි විශේෂයෙන්. කර්ම භවය කියලා කියන්නේ උපාදාන පත්‍ය භව වෙනකොට යම්කිසි අපේ උපාදානයක් මමත්වයක් තියෙනකොට ඒ මමත්වේ නිසා ඇති වෙන කර්ම. මමෙක් ඉන්නකොට මගේ දියුණුව සඳහා නොයෙකුත් ක්‍රියා සිද්ධ කරනවා මේ මිනිස්සු. කුසල වේවා අකුසල අන්න ඒක තමයි කර්ම භවය. ඒ ක්‍රියා කරද්දිම එයාගේ තව පුද්ගලත්වය හැදෙනවා ඒ ක්‍රියා තුළ. ඒකයි ඒකට භවය කියන්නේ. දැන් යම් කිසි වෘත්තියක යෙදෙන පුද්ගලයෙකුට අපි කියනවා දැන් ගුරු වෘත්තියක නම් ගුරුවරයෙක්.
ගොවියෙක් නම් එහෙම ඒ වෘතියෙන් එයාගේ පුද්ගලත්වය හැදෙනවා. එතකොට අර මමත් ඔය මුල්ලෙලා එයාගේ ක්‍රියාව හැදුනා. ක්‍රියාවෙන් එයාගේ ස්වභාවයේ නිර්ණය වනන්න කර්ම භව. ඒ වගේම උපාදානයේ අනික් මේ ප්‍රතිඵලය තමයි උපපත්ති භව. ඔය දෙකකට බෙදලා තියෙන උපපත්ති භවය කර්ම භවයයි
කියන්නේ. අවසරයි සයන්හත. එතකොට දැන් අපි ධර්ම දේශනා කරන කොටත් ඒ වගේම දැන් අපි වුණත් ඒ හිතන් හිටියේ මෙච්චර කාලයක් මේ චුතිසිත අනිවාර්යයෙන්ම ප්‍රතිසන්තියට බලපානවා කියන එක තමයි. ඒ කියන්නේ අන්තිම මොහොතේ සිටුවිල්ල. නමුත් සයන්හත මට එක තැනකදී මේ බාලපඬිත සූත්‍රයේදී මේ තමන් කරපු පාප කර්මයන් හිතට මේ අරමුණු වෙනවා කියලා මේ එක්තරා මට ඒක හරියට මතක නැහැ. බාලපඬි සූත්‍රයේ ඒක කියනවා පාප කර්මයන් මේ අන්තිම කාලෙදී මතක් වෙනවා කියලා. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරගන්නේ?
ඔව්, දැන් බාලපඬිත සූත්‍රයේත් ඒ තියෙනවා. අර මේ පව්කම් කරපු එක්කෙනාට ditta dhamma වල ලැබෙන ඒකේ විපාක කීපයක් සඳහන් කරලා තියෙනවා. ditta dhamma වල ලැබෙන දුක් කිහිපයක්. ඒකේ එකක් තමයි අර ඒකේ එකක් හැටියට දක්වන පව් කරපු එක්කෙනා කොහේ හරි ඔය ඉඳගන්න ගියාත් මේ සයනයක් මතට ගියත් කොතන හරි නිකන් ටිකක් විවේක තැනකට ගියාම එයාට අර තානිහි තස්මින් සමය ඕලම්බන්ත කිය. ඒ කියන්නේ අර කරපු පව් සිතට එළඹ සිටිනවා කියන අදහස. ඒකෙත් අර මේ මරණාසන්න කාලේ කියලා කතාව නැහැ. මේ සාමාන්‍යයෙන් ওই මිනිහෙක්ට වෙන්න පුළුවන් දෙයක් පරණ අතීත දේවල් කැකෑරි කැකෑරි හිතට එනවා. අර වෙන වැඩක් කරන්න තියෙන වෙලාවට එයා නිකන් විවේක තැනකට ගිය ගම සිත නිශ්චල වුණාම මේ පරණ දේවල් සිහි වෙනවා කියන එක. ඒකෙත් අදහස් වෙන්නේ මේ මරණ කාලය අන්තිම මොහොතේ යමක් සිහිපත් විය යුතුයි ඒක ප්‍රතිසන්දිය සඳහා කියන. අනිත් සරලම කාරණය තමයි දැන් කර්මයක විපාකයක් දෙන්නට මෙහෙම මේ ඒක සිහි ඊට පෙර ආතෝ සිහිපත් විය යුතුයි කියලා නියමයක් නැහැ. දැන් උදාහරණයක් ලෙස අපි මේ ප්‍රවෘත්ති විපාක ගත්තොත් දැන් අපි ධර්මයේ කියනවනේ අපිට ඇති වෙනවා මේ දිනදා සත්‍යයන්ට විපාක සිත් කර්මයක බල විපාක වශයෙන් කියලා. ඒ විපාක සිත් හැටියට ගන්න ඕන චක්කු විඥාන, සෝත විඥාන, ඒ ආදී දී පංච විඥාන කියලා ඒවට කියන චක්කු සෝත ජීවකාය ඝාන විඥාන ඒ පහ. ඒවත් විපාක සිත් පහක්. කුසල වශයෙන් ඇති වෙනවා පහක්, අකුසල වශයෙන් ඇති වෙනවා පහක්. ඒ කියන්නේ අපිට දැන් ඉෂ්ට දර්ශනයක් දකිනකොට ඒක කුසල විපාක අවස්ථාවක්. ඉෂ්ට සද්දයක් ඇහෙනකොටත් එහෙමයි. කායිකව සැපයක් එනකොට කුසල විපාක අවස්ථාවක්. ඒකේ අදහස් කරන්නේ වෙනත් හේතුත් බලපාන, නමුත් කර්මයේ විශේෂයෙන් ඒ සිතුවිලි හටගන්නට බලපාලා තියෙනවා කියන එක. ඉතින් අකුසල පක්ෂෙනුත් ඒ වගේම ඒ චක්කසෝත ගහනේ විඥාන පහක් ඇති වෙනවා වරින් වර. ඉතින් ඒ කායික වේදනාවක් විඳිනකොට ඒ දුක්සහගත කාය විඥානයක තියෙන අවස්ථාවේ අකුසල විපාකය. ඉතින් අපි දැන් ඒ අකුසල විපාක සිත් ඇති වෙනකොට ඒව ඇති වෙන්න ඉස්සෙල්ලා අපිට සිහි විය යුතු නැහැනේ මෙන්න තව පොඩ්ඩකින් මෙහෙම විපාකයක් එනවා කියලා. සිහි වෙලා නෙමෙයි මේ විපාක සිත් ඇති වෙන්නේ. එතකොට අකුසලයක් විපාක දෙන්න හරි කුසලයක් විපාක දෙන්න හරි ඒ විපාක දෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා ඒක සිහි විය යුතුයි කියලා නියමයක් නැහැ. මේ ජීවිතය ගත්තාම. ඉතින් ඒ වගේ තමයි. සිහි වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඉතින් අර කර්ම නිමිත්ත ගති නිමිත්ත කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන කාරණේත් අර ඒකාන්තයෙන් සිදුවිය යුතුයි කියලා නියමයක් නැහැ. ඒක සිදු වුණත් සිදු වෙන්නේ අර මේ ජීවිතය ගත්තොත් දැන් මේ ජීවිතයේ අපි හිතමු කාට හරි ඊළඟ ජීවිතයේ ගති නිමිත්ත පේනවා කියලා. ඒ පේන සිතුවිල්ලෙන් නෙමෙයි යා ඇත්තට මැරෙන්නේ. එයාගේ චුතිසිත කියලා කියන එක මේ ජීවිතේ පුරාවටම තියෙන භවංග සිත වගේ එකක්. ඒකේ අරමුණ ඇවිල්ලා භවංග සිතෙන් ගන්න අරමුණ. ඒක අභිධර්මයේ සඳහන් අභිධර්මයෙන් පෙන්වන්න පුළුවන් කාරණයක්. එතකොට අර ඔය ගති නිමිති හරි කර්ම නිමිති හරි පහළ වෙනවා නම් ඒක හැමෝටම පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. පහළ වුණත් පහළ වෙන්නේ ඒ චුතිසිතට පෙර අතුසිතට. ඉතින් ඒක ඒකාන්ත නියමයක් වශයෙන් අපිට ඉදිරිපත් කරන්නට බෑ. ඊළඟට හැබැයි තුතිසිත කියන එක ඊළඟ ප්‍රතිසන්දි සිතට බලපෑම් කරනවා වෙන ආකාරයකට. අර පට්ඨානි කියනවා අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය සහ නත්ති ප්‍රත්‍යෙන් ඒ සිත ඊළඟ සිතට උදව් වෙනවා. ඒක සත්‍යක ගෝණෑම සිතක් ඊළඟ සිතකට උදව් වෙන ආකාරයටම තමයි මේ චුතිසිතත් ප්‍රතිසන්දි සිතට උදව් වෙන්නේ. ඒ කියන්නේ සැබෑ අවසානම චුතිසිත. ඒ ඇරෙන්නට මේ වෙන විශේෂ ප්‍රත්‍යක් ප්‍රතිසන්දි සිතට චුතිසිතෙන් දෙන්නේ නැහැ. ඉතින් අර ඕකෙම තේරුම් ගන්න පුළුවන් අර දැන් සමහර අය ඉන්නවා සිහි නැති වෙලා කාලයක් ඉන්න ඉඳලා මරණයටපත් වෙනවා. එතකොට සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේගොල්ලන්ගේ කොහොමද තුතිසිත? එතකොට මොකද්ද කර්ම නිමිත්තක් ආවේ? කොහොමද මේගොල්ලෝ ඊළඟ ජීවිතේ ඉපදුනේ කියලා. ඉතින් ඇත්තට මේ කාරණේ ගැටලුවක් වෙන්නේ අර කර්ම විපාක කියන එක සාමාන්‍ය ආකාරයට අපි හිතාගත්තාම ඒ යම් කර්මයක් කරපු වෙලාවේ ශක්තියෙන් උපත ලබනවා කියලා හිතාගත්තාම මේ ඒක නිසා මර සමහරව මං අහලා තියෙනවා කියනවා ඔය දැන් කිනිහිරක වහලා තියෙන මැස්සෙක් වුණත් කිනිහිරේ කිනිහිර පහරට වැදිලා මැරෙන කොටත් ඌට චුතිසිතක්ම ඇවිල්ලා එහෙම නැත්නම් තණ්හා සහගත ලෝභ සහගත සිතක් ඇවිල්ලාම මැරෙන්න ඕනි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය යන්න ඉස්සෙල් ඒ සිත ඇවිල්ලා තමයි වෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේ කාරණා අදාළ වෙන්නේ නැහැ මේ විදිහට තීරුම් ගත්තාම. හැබැයි මේ තණ්හා අනුසය අවිද්‍යා අනුසය කියන එක බලපානවා ඊළඟ ප්‍රතිසන්දිය සඳහා. රහතන් වහන්සේ කෙනෙක්ගේ තණ්හා අනුසය අවිද්‍යා අනුසය නැත්තම් අර පරණ කර්ම කොච්චර තිබ්බත් උපතක් සකස් වෙන්නේ. සකස් වෙන්නේ නැත්තේ තණ්හා අනුසය අවිද්‍යා අනුසය නැති හින්දා. එතකොට දැන් චුතිසිත ගත්තොත් ඇත්තටම ඒක මේ ලෝභ සහගතවත් අකුසල සිතක් නෙමෙයි, ඒක විපාක සිතක්. ඒක අභිධර්මයේ අනුව ඒකේ මේ අකුසල චෛතසික මොකුත් නෑ. නමුත් අනුසය කියන ගතිය කියලා අපි කියන්නේ මේ ඒක ප්‍රහාණය කරලා නෑ. අවිද්‍යාව කියන එක ප්‍රහාණය කරලා නෑ. ඒකෙන් අර ඒකෙන් තියෙනවා. නමුත් ඒ සත්‍යයගේ ජීවන ප්‍රඥාවට බලපෑනවා. ඒක නිසා තමයි ඊළඟ උපතට ඒක හේතු
වෙන්නේ. සමහර මිනිස්සු කියනවා මැරෙන වෙලාවට ඔය හදිසි මරණ එයක් වුණොත් සමහරලාවට ගැටලුවක් වෙන එකක් නැති වෙයිද කියලා, හાર્ට් ඇටැක්යක් ආවොත් එහෙම දුසේ මැරෙන්න පුළුවන් නේද කියලා පාප කර්මයක් විතරම අපු වෙන්නේ නැහැ එහෙම කියලා. නමුත් එහෙම බලනකොට මේ කියන ධර්ම කාරණේ අනුව ඒ මිනිස්සු කියන දේ වැරදි.
ඔව් ඔව් එහෙම මේ මොන මරණේ වුණත් එයාට අර සංසාරේ කරගත්ත ඕනෑම කර්මයක් සහ මේ වෙලාවේ අනුසේ වශයෙන් තියෙන විද්‍යාවයි තණ්හාවයි ඒවත් එකතු වෙලා අලුත් ජීවිතය සකස් වෙනවා. ඒකට කිසි බාධාවක් නැහැ. ඔකට තව උදාහරණයක් කිව්වොත් දැන් අපි අද දවසේ පුරාට නොයෙකුත් කටයුතු කළා, මිනිස්සු හම්බෙලා මිනිස්සුත් එක්ක කතා කරලා විවිධ දේ කටයුතු කළා. අද අපි නිදාගන්නවා. හෙට උදේ අපි නැගිටිනකොට අපිට අර ඊයේ රාත්‍රියේ නිදාගත්ත මොහොතේ තිබ්බ මතකයත් එක්ක ඒ කතා කරපු දෙයක් එක්ක අපිට එකපාරටම සිහි වේගෙන අපි නැගිටින්න පුළුවන්. එහෙම නැත්තම් අපි ඊයේ දවල් වෙච්ච බොහොම උද්වේග කර සිදුවීමක් එකපාරටම මතක් වීගෙනම අපි ආද නැගිටින්නත් පුළුවන් උදේ. එතකොට ඊයේ රෑ නිදාගත්ත තැන ඉඳලා අපි අද උදේ නැගිටිනවා කියලා දෙයක් නැහැ. අන්න ඒ වගේ ඊයේ ගිය ජීවිතයේ අර අවසාන මොහොතේ තිබ්බ මානසික තත්වයෙන් ඊළඟ මොහොතට යන්න, ඊළඟ ජීවිතයට යන්න අවශ්‍ය නැහැ. ඊට පෙර ආතුව තිබ්බ මානසික තත්යක් එක්ක ඊළඟ ජීවිතයට යන්නට පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ උදාහරණයක් කිනුත් ඒක තේරුම් ගන්න පුළුවන්.
දැන් අපිට ඒකෙන් පෙනියන්නේ කොහොම හරි දැන් මේ අභිධර්මයේවත් දැන් ස්වාමීන් වහන්සේ කියවලා තියෙනවා මේ බලනකොට මේ චුතිසිත ප්‍රතිසන්දිත ගැන ඍජුව මේ අර්ථකථනයක් දීලා නැහැ භාග්‍යතුන්
වහන්සේ. ඔය කියන්නේ චුතිසිත ප්‍රතිසන්දිත කියලා දක්වලා තියෙනවා පဋාණ උපකරණේ. ඒ කියන්නේ අර මේ
ඒක චුතිසිත අනිවාර්යෙන් ප්‍රතිසන්දියට ඕනේ කියන එක කියලා නැහැ.
ඔය කියන්නේ මේ අපි හිතන ආකාරයේ ප්‍රත්‍යවීමක් නැහැ. චුතිසිත ප්‍රතිසන්දිතේ ප්‍රත්‍ය වෙනවා අර අනන්තර සමනන්තර විදියට. ඒ හේතු වෙනවා. අර මේ කර්ම විපාක හැටියට හේතු වීමක් නැහැ. කර්මය කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මුළු ජීවිතේකම යම් යම් කාලයක කරන කර්මයක් නිසා එයා ඊළඟ උත්පත්තියට බලපෑමක් කරන විදිහට. එහෙම නැතුව මේ ඒ ඔක්කෝම කර්ම අන්තිම මොහොතේ ඇවිල්ලා එකෙන් එකක් පල වෙනවා කියලා එහෙම කාරණයක් පෙන්නලන. ඉතින් මේකෙන් අර පින් රැස් කරගත්ත මනුස්සයෙකුට ලොකු ශක්තියක් ගන්න පුළුවන් මේ අදහස හරියට තේරුම් ගත්තොත් තමන්ගේ පින්වල කවදර අනිවාර්යෙන් ස්ටේ පාකේ තියෙනවා. ඒ වගේම පවෙන් බේරිලා ඉන්නත් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ.